సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్ప హెమ దినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని మే విలాబే మే పినుతున్ హెమ దినామ బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి. అద మీ దేశనావే దాయకత్వేగిన కటయుతు కరాన్ని నొంబర నమే బి దొలహాయిల్ జాతిక నివాస యోజన క్రమే రద్దొలు గమలిపిని పదించి తరీంద్ర ఆవిష్కర అనవక సహా శనుక అచీన్ రణవక కియన పిన్వత్ దరువన్ ఏ పిన్వత్ మేనియన్ సంబంధవ మే దేశనావ సిద్ధకరను. మే పిన్నతున్ హెమ దినాటమ మే దేశనామే కుసల్ జీవితావబోధయ ధర్మావబోధయ పినిస ఉపకార వేవా కిలపి ప్రార్థనా కరను. దాన్ని ధర్మాశ్రవణే కరాన్ని కాలే మాతృకా విధిర మీ అనిత్య సంజ్ఞావ గన దేశనావకరాన్ని కిలై మతక్కర్ల తీయన్ని అనిత్య సంజ్ఞావిన్ అవబోధే కరాయ అనేకట అపికియన్ని అనిమిత్త చేతో విముక్తియ కేల కానీ అనిత్య సంజ్ఞావం ఇక వేళ ఒక ప్రకట వేణు ఏక ప్రకట వేళ ప్రకట వేళ ఏ హరహామ అవబోధే కరాయ అనేకట అపికియన్ని ఏ హరహ అవబోధే అనేక అవబోధే కర ఎకతు వినేకట అపిక్యాన్ని అనిమిత్త చేతో విముక్తి కేల ఏ వగేమ సమహారాయినో దుఃఖ ప్రకట వేణు హెమోట మీకు లొకువట ప్రకట వేణి డహే తమతో బలం ఒక అనిత్యయి దుఃఖాయి అనాత్మయి కివట దుఃఖ కీనిక సమహారాయట ప్రకట వేణి నే ఏ దుఃఖ కీనిక ప్రకట విన ఇకట దుఃఖానుపాసన వడల ఏ దుఃఖానుపత్తనాబింగ్ యా అప్పనిహితానుపాసన వడల ఏకింగ్ కెనిక్ అవబోధే కరా యాను అన్నాం ఏకట అపికేనవా అప్పనిహత చేతో విముక్తి ఏక తవేక ఏ వగేమ ఏక గుడా కడుయి బోమ టిక దినాయిన్ని ఏ టిక దిని కూడా తమ ఇక ప్రకటవేన్ని ఏ వగేమ అనత్తానుపాసన అనాత్మయం ప్రకట కర అనాత్మయం తమంతుల మతుకరల గాడ్నం ఏ అనాత్మయం తమాతుల మతుకరల అరగన ఆత్మ సంజ్ఞావ దురువైన ఆకారేట తమన్కి స్కందటిక విమసా బలను తమన్కి ఆయతనటిక వినమ విమసా బలను అటలోస్ ధాతు అసేం బెదల అనాత్మయ ప్రకటకరగాను తిని అనాత్మయ ప్రకట కరల యా లోకయ హిస్ భవకిమ్మ దకిన్న పటంగాను సియల్ల తుల హిస్ భవక్ ప్రకట వినాకారేట హిస్ భవకిమ్మ లోకే విమసా బలన్న పటంగాను అన్ని విమస బలనికట అని శూన్యతానుపస్తనావ కేల ఏ శూన్యతానుపస్తనావేది తమై ఆత్మాభి నివేసే అభినివేశకరణిక కడాగణ వెటేని ద అపే స్వభావ్యాక్తిన అపే జీవితే తుల హెమ బెలావకం అప్పి పురుదు ఎలా తీయను అపే జీవితే అభినివేశకరా అప్పి అభినివేశ ఆత్మాభినివేశయాక అపి తీ అపి తుల పవతిను ఏకే అన్ని మమ వసేం బెసగన ఇన్నక మా కృపయ వినువిన్ వేదనావ వినువిన్ సంజ్ఞావ వినువిన్ సంస్కార వినువిన్ తమన్గేమ విజ్ఞానస్కంది వినువిన్ మమ వసేన్ బెసగన ఇన్నక మక్క యాతుల ప్రకట విను అన్ని మమ వసయిన్ బెసగన ఇన్న కమిన్ యాగే సిత అయిన్ వినికడెప్పుకని అత్తాభి నివేశం పజహతి ఆత్మాభి నివేశే బెహర వెళ్ళాను ఏకట తిన ఇకమ బా ప్రబలమ భావనావు తమై శూన్యతానుపస్తనావు యాంకిని కనత్తానుపస్తన వడల తమన్గేమ స్కంద గెన ఆయతన గెన ధాతు గెన యా ఏ భావనా క్రమేది యా ఆత్ అత్తాభినివేశే కడంట కలిం අනත්තාන උපස්සනාවෙන් ආත්ම සංඥාව දුරු කරලා එතනින් ටිකක් උඩට ඇවිල්ලා ශුඤ්ඤතානුපස්සනාවෙන් බලනකොට එයා තුළ ආත්මාභිනිවේෂය කඩාගෙන ගිහින් යම් කෙනෙක් මඟඵල කරා යනවා නම් එයාට කියනවා ශුඤ්ඤත චේතෝ විමුක්තිය කියලා. අනිමිත්ත චේතෝ විමුක්තිය, අප්පනිහත චේතෝ විමුක්තිය, ශුඤ්ඤත චේතෝ විමුක්ත කියලා ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ නිසා ඒ කියන්නේ එහෙනම් මතක තියාගන්න මේ අනිත්‍යතාවයේ දුක අනාත්මය කියනවා එක වගේම ජීවිතේ ප්‍රකට වෙන්නේ නැහැ. වඩන කෙනෙක් තමයි ඒක දන්නේ එක වගේම ප්‍රකට වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් වෙලාවට අනිත්‍යයි අනාත්මයි කියලා බලන්න පුළුවන් දුකයි කියලා ඒක ප්‍රකට නැහැ ගොඩක් අයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ මේ ක්‍රම තුනින් එක ක්‍රමයකට විමුක්තිය ස්පර්ශ කළ හැකි බව. ඒ නිසා මේ පිනුතු මේ අනිත්‍ය සංඥාව ගැන අහලා තියෙන නිසා, ඒතොර අනිත්‍ය වශයෙන් අපගේ බුදුරජාණන් වහන්සේ අපට විමසා බලන්න කියලා වදාලි. විමසා බලන්න කියලා වදාලි ස්කන්ධ ධාතු ආයතනමයි. හැබැයි අපේ අර බැසගෙන ඉන්න ගතියෙන් අපේ සිත මුදවා ගන්න ඕන. අත්තාබිනිවේශ, ආලයාබිනිවේශ, සම්මෝහාබිනිවේශ කියන අබිනිවේශ කරන එකෙන් අයින් වුණාට පස්සේ තමයි මුළු සසර වටයම බිඳිලා යන්නේ. මුළු සංසාර වටයම බිඳිලා යනවා. ඉතින් මේ සංසාරයෙන් ගැලවෙනවා කියන එක හරිම අමාරුයි. ඇතර මේ අනිත්‍ය සංඥාව කෙනෙක් කියන්න විදියක් නැහැ. භාවනා කරන අයට තමයි මේක කියන්න පුළුවන්. මේක කාලය භාවනා කරන කෙනෙකුට තමයි. මොකද තමයි අනිත්‍යයි අනිත්‍යයි කියලා නිකන් අදහසක් ගත්තා කියලා ඒක ඉතින් එච්චරම තමන් තුළ එහෙම මුල් බැසගෙන තමා තුළින් ප්‍රකට වෙන දෙයක් නම් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ අනිත්‍ය වශයෙන් විමසා බලන්න කියලා වදාලේ තමන්ගේම ස්කන්ධ පරම්පරාවයි, තමන්ගේම ආයතන ටිකයි. තමන්ගේ තමන් තුළ පවතින මේ ස්කන්ධ ධාතු ආයතනමයි අනිත්‍ය වශයෙන් බලන්න ඕන. තේම බලන එක ඇතුලේ තමයි සත්වයාගේ විසුද්ධිය මතුවෙන්නේ. එතකොට මේ විදියට බැලීමෙන් සත්වයා විසුද්ධියටපත් වෙනවා, මේ විදියට නොබැලීමෙන් සත්වයා කිලිටිවි යනවා කියන දැක්ම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. අනිච්චානුපස්සී විහරණයකින් තමන්ගේ ස්කන්ධ ධාතු ආයතන ටික විමසා බැලීමෙන් සත්‍යා පිරිසුදු බවට පත් වෙනවා. ස්කන්ධ ධාතු ආයතන තමා තුළ හට ගන්නා වූ ස්කන්ධ ධාතු ආයතන කෙරෙහි ආලයාබිනිවේසයකින්, අත්තාබිනිවේසයකින්, සම්මෝහාබිනිවේසයකින් ආදි වශයෙන් ඇලීලා පරිහරණය කිරීම. සම්මෝහාබිනිවේසය ඊට පස්සේ අපි කියනවා ආලයාබිනිවේසය ඇලීලා බැසගෙන ඉන්නක, අත්තාබිනිවේසය මම වශයෙන් බැසගෙන ඉන්නකම. මෙන්න මේ බැසගෙන ඉන්නකම් තමන්ගේ ස්කන්ධ ධාතු ආයතන ඇසුරු කරගෙන අබිනිවේස් කරනකොට ඒ අබිනිවේස් කරන එක සත්‍යාගේ කිලිටි බවයි. සත්තානං සංකිලේසාය, සත්‍යාගේ සත්තානං විසුද්ධිය. එතකොට සත්‍යාගේ විසුද්ධිය මොකද්ද? අනිත්‍ය වශයෙන් තමන්ගේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ විමසා බලන එක. එතකොට සත්‍යා කිලිටි වෙන විදිය මේ ස්කන්ධ ධාතු ආයතන කෙරෙහි අත්තාබිනිවේස, ආලයාබිනිවේස, සම්මෝහාබිනිවේස වශයෙන් බැසගෙන ඉන්නකමින් තමාව කිලිටිවි යනවා නේද? මම මේ විදියට නේද කිලිටි වෙන්නේ කියලා කිලිටිවි යන ආකාරය දකින එකත්, විසුද්ධියටපත් වෙන එක දකින එකත් තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය නම් මේ අනිච්ච සංඥාව වඩන්න කලින් මෙයා උපදවා ගන්න ඕන දෙයක් තමයි සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය. ඊට පස්සේ සම්මා දිට්ඨියම තමයි තවදුරටත් දියුණු කරගෙන යන්නේ. ඒතර සම්මා දිට්ඨිය කියන එක ඉතා ගැඹුරු අවස්ථාවක් තමයි. සත්‍යයාගේ කිලිටි බව කුමක්ද, සත්‍යයාගේ පිරිසුදු වීම කුමක්ද කියලා එයාට පැහැදිලි දැක්මක් ඇති වෙනවා. පැහැදිලි දැක්මක් ඇති වෙනවා. සත්තානං සංකිලේසාය, සත්‍යයාගේ කිලිටි බව මෙයයි. සත්තානං විසුද්ධිය, සත්‍යයාගේ විසුද්ධිය මෙයයි කියලා දකිනවා. එතකොට විසුද්ධිය කියන්නේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අනිත්‍ය වශයෙන් විමසා බැලීමෙන් තමයි සත්‍යයා විසුද්ධියටපත් වෙන්නේ. එතකොට කිලිටි වෙන්නේ කොහොමද? ස්කන්ධ ධාතු ආයතන ඇසුරු කරගෙන සම්මෝහාබිනිවේස, ආලයාබිනිවේස, අත්තාබිනිවේස ආදී වශයෙන් ස්කන්ධ කෙරෙහි බැසගෙන සිටීමක් වේද, ආයතන කෙරෙහි බැසගෙන සිටීමක් වේද, මෙන්න මේ බැසගෙන සිටීම තමයි සත්‍යයේ කිලිටි බව කියලා ඔය පිනතුල්ලා තේරුම් ගන්න එකට තමයි, දැනගන්න එකට තමයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ එකමක දෙයක්. මොකද්ද? සත්‍යයේ කිලිටි බව සහ විසුද්ධි බව දැකීමෙන් සම්මාදිට්ඨිය පහළ වෙනවා කියලා. ඔතන තමයි සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. එතකොට එහෙම පහළ වෙච්ච ගමන්ම එයා තුළ පින්වත්නි මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පහළ වීමේ දිගුවක් විදිහට ස්කන්ධ ආයතන ධාතු අධ්‍යක්ීමේ පරිච්ඡේදයේ තවත් පියවරක් විදිහට තමයි එයා තුළ ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම ආදී ඇති වෙන්නේ. ඇලිලා ඇලීම් පදනම් කරගෙන පරිකල්පනයන්, ගැටීම් පදනම් කරගෙන පරිකල්පනයන්ගෙන් එයාගේ සිත ක්‍රමානුකූලව ටිකෙන් ටික එයාගේ සිත මිදෙන්න පටන් ගන්නවා. එතකොට එයා තුළ සම්මාදිට්ඨිය පදනම් කරගෙන නිරායාසයෙන් සම්මා සංකල්ප ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ස්කන්ධ ඇති වෙමින් නැති වෙමින් යන බව තව දුරටත් අනිත්‍ය වශයෙන් බලන්න පටන් ගත්තොත්, ඒක තමයි අපි බලන විදිය කිව්වේ නේ, අනිත්‍ය වශයෙන් තව දුරටත් බලන්න පටන් ගත්තොත් එහෙම පින්වත්නි, එයාට ස්කන්ධ ධාතු ආයතන ඇසුරු කරගෙන පින්වත්නි යා තුල මේ ස්කන්ධ ධාතු ආයතන පදනම් කරගෙන ආලයා බිනිවේස සම්මෝහා බිනිවේස අත්තා බිනිවේස වාසයෙන් වාසය කිරීමේ අපිරිසුදු වෙනවා කියන එක දැක්ක කෙනාට අපිරිසුදු වෙන එක ඇතුළේ යාට වෙන හානිය මොකද්ද? මේ ස්කන්ධ ඇති වෙලා නැති වෙලා යනකොට නිකම්ම ඇති වෙලා නැති වෙලා යන්නේ නැහැ. ඒ ආයතන නිකම්ම ඇති වෙලා නැති වෙලා යන්නේ නැහැ. ඒ ස්කන්ධ ධාතු ආයතන හටගෙන නිරුද්ධ වෙලා යනකොට චේතේති ආතුල චේතනා හට ගන්නවා. යංච පකප්පේති, ඒ අනුව යාට කල්පනා කරන්න පුළුවන් කමක් එනවා. යංච අනුස්සේති, මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ හට ගැනීමත් එක්ක එයා තුළ පින්වත්නි සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ සිද්ධ වෙන දේ තමයි තමන්ගේම අභ්‍යන්තරය තුළ අනුස්සය ගොඩ නැගින්න පටන් ගන්නවා. යංච අනුස්සේති, අනුස්සය රාගානුස්සය, පටිගානුස්සය, මානානුස්සය, විචිකිච්ඡා අනුස්සය, භව රාග අනුස්සය, අවිජ්ජා අනුස්සය ආදී අනුස්සය ගොඩ නැගින්න පටන් ගන්නවා. ස්කන්ධ ධාතු ආයතන ඇසුරු කරගෙන අභිනිවේශයන් නඩත්තු වෙන්න ගියාට පස්සේ යාට වෙන්නේ මොකද්ද? යංච චේතේති, චේතනා ගොඩ නැගෙනවා. යංච පකප්පේති, අනුවම යා කල්පනා කරන්න පටන් ගන්නවා. යංච අනුස්සේති, තමන් තුළ අනුස්සය ගොඩ නැගෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ආරම්මණං මේතං විඥානස්ස තිතිය, විඥානේ තිතියක් ලබනවා. විඥානේ පිහිටන්න පුළුවන් මට්ටමට යා තුළ විඥානේ තිතියක් ලබනවා. චේතනා තුළ, පරිකල්පනා තුළ, ඊට පස්සේ අනුසය ගොඩනැගීම තුළ එයා තුළ සිද්ධ වෙන්නේ තව දුරටත් චේතනා ගොඩනගාගෙන කර්ම රැස්වීම. අන්නේ කර්ම රැස්වීම ඇතුළේ එයාව අභාවිත කරන, එයාව අවුල් කරන මට්ටමින් එයා අයින් වෙනවා. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන එක නිර්රායාසයෙන් ගොඩනැගෙනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග පහක්ගේ ශ්‍රාවකයා තුළ සිද්ධ වෙනවා. එහෙමනම් තවත් අංග අපිට පහක් අයින් කළාට පස්සේ අපිට සම්මා වායාමයේ සති සමාධි, මෙන්න මේ තුන ගොඩනැගීමේ ඉතාම තියුණු අවකාශයකට තමයි අපි වැඩිමේ ක්‍රියාමාර්ග ආරම්භ කරන්නේ. අනිච්ච සංඥාව ඍජුව වඩනකොට තමයි මේ තුන වේගෙන් දියුණු වෙන්න පටන් ගන්න. ඇත්තටම සම්මා වායාමයේ කියන්නේ පින්වත්නි එයා තුළ ඇති වෙන ජවයමයි. එයා තුළ ඇති වෙන ජවයක් තියෙන්න ඕන වැඩිමිට. මේව වඩන්නම් කියලා අපි හිත හිටියට වඩන්න අපිට අවස්ථාව එන්නේ නැත්නම් එයාට සම්මා වායාමයට අයිති ජවය නැහැ. සම්මා වායාමේ කුසලාණං උපසම්පදාය අකුසලාණං පහනාය, මෙතන කුසලයේ උපද්දවනවා කියන්නේ අන් කවර දෙයක්වත් නෙමේ, මේ අනිච්ච සංඥා වඩන එකමයි. එච්චර ඒසා කුසලයක් බුද්ධ ශාසනයේ තවත් පෙන්වන්නෙත් නැහැ. අනිච්ච සංඥා වඩන එක වගේ කුසලයක් මේ අපි කතා කරන ලෞකික කුසල් අතර බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලවත් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එක තැනක තියෙන්නේ පින්වත් මහණෙනි, හතර දිගින් වඩින සංඝයාට දන් දෙනවට වඩා ශ්‍රේෂ්ඨයි. හතර දිගින් ඒකත් බුදුරජාණන් වහන්සේ ව්‍යූහගත කරලා විකාශනය වෙන විදිය පෙන්වනවා. පින්වත් මහණෙනි, එක ස්වාමිනාථ නමකට දන් හැන්දක් පුදනුවට වඩා එබඳු සිය නමකට දන් දෙන එක ශ්‍රේෂ්ඨයි, ආනිසංසදායකයි. එබඳු සිය නමකට දන් දෙනවට වඩා සෝතාපන්න එක ශ්‍රාවකයෙකුට දන් දෙන එක ආනිසංසදායකයි. සෝවාන් වෙච්ච සිය නමකට දන් දෙනවට වඩා සකෘදාගාමී වුණ එක උත්තමයෙකුට දන් දෙන එක ශ්‍රේෂ්ඨයි. සකෘදාගාමි වුණ එබඳු සිය නමකට දන් දෙනවට වඩා අනාගාමීක උත්තමයෙකුට දන් දෙන එක ශ්‍රේෂ්ඨයි. අනාගාමී උත්තමයෝ සිය නමකට දන් දෙනවට වඩා එක මහරහතන් වහන්සේ නමකට දන් දෙන එක ශ්‍රේෂ්ඨයි, ආනිසංස දායකයි. අනාගාමී වුණ සිය රහතන් වහන්සේලා සිය නමකට දන් දෙනවට වඩා, රහතන් වහන්සේලා සිය නමකට දන් දෙනවට වඩා එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන එක ආනුභාව සම්පන්නයි. පසේ බුදුරජාණන් වහන්සේලා සිය නමකට දන් දෙනවට වඩා, එම සිය නමක් වුණත් එක කාලෙක පහළ වෙන්න පුළුවන් පසේ බුදුවරු. පසේ බුදුරජාණන් වහන්සේලා සිය නමකට දන් දෙනවට වඩා පින්වත් මහණෙනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන එක ආනිසංසදායකයි, ආනුභාව සම්පන්නයි. එබඳු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කියන්න බෑනේ, කීප නමක් පහළ වෙන්නේ නෑනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුද්ගලිකව දන් දෙනවට වඩා ආනුභාව සම්පන්නයි, ආනිසංසදායකයි. පින්වත් මහණෙනි, එබඳු ආකාරයට දන් දෙනවට වඩා දෙඹලන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ප්‍රධාන සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා සමග දන් දෙනවට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා සතර දිගින් වඩින මහා සංඝ පිරිස වෙනුවෙන් එක කුටියක් කොට පූජා කරන එක. ඒක ඊට වඩා ආනිසංසදායකයි, ආනුභාව සම්පන්නයි කියනවා. පින්වත් මහණිනි, ඊටත් වඩා ආනිසංසදායකයි, ආනුභාව සම්පන්නයි කුමක්ද? ඊට වඩා ආනිසංසදායකයි කියනවා පින්වත් මහණිනි, ඇසිපිය ගහන මොහොතක් මෛත්‍රී සමාධියට සමවදින එක. මේක ආනිසංසදායකයි කියනවා. පින්වත් මහණිනි, ඊටත් වඩා ආනුභාව සම්පන්නයි කියනවා, ආනිසංසදායකයි කියනවා, ශ්‍රේෂ්ඨයි කියනවා පින්වත් මහණෙනි, එබඳු ඇසිපිය ගහන මොහොතක් මෛත්‍රී සිත වඩනවට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා පින්වත් මහණෙනි. අසුරු සැනක් ගහන මොහොතක් මේ ඇඟිලි දෙක අල්ලගෙන එක තට්ටුවක් කරන වෙලාවක් අනිච්ච සංඥා වඩන එකට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා. එහෙනම් මේක කුසලය අතර ලෝකෝත්තර මට්ටමේ අග්‍රගන්නේ තත්වයක්. ඒ නිසා සෑම බෞද්ධයෙක්ම අනිත්‍ය සංඥා වඩන්න ඕන. අනිත්‍ය සංඥා වඩන්නේ නැතුව කෙනෙකුට අවබෝධය කරා යන්න බෑ. මේක විස්තර කරලා කියන්න කියලා එකක් නෑ. ඇත්තටම මේක විස්තර කරලා කියන එක වඩනකොට අත්දැකීම් පරාසයක් තියෙන. වඩන කෙනාගේ අත්දැකීමක් මේක තියෙන. එතකොට අනිත්‍ය වශයෙන් බලන්නේ මොනවද කියලා විතරයි අපිට කියන්නේ. ඉතින් වඩාගෙන යනකොට පින්වත්නි, එයා ඒ තැන විමසා බලන්න ඕන විධික්‍රම ටිකක් තියෙනවා. අපිට කියන්න පුළුවන් අනිච්ච සංඥාව වඩලා අනිමිත්තානුපස්සනාවෙන් නිත්‍ය නිමිත්තත් කරලා අප්පණිහත චේතෝ විමුක්තිය කියලා එකක් තියෙන, පොඩ්ඩක් කරලා බලන්න කියලා තමයි කියන්නේ. ඊට වඩා මේක කියන්න දෙයක් නැහැ. මොකද කියලා තේරුමකුත් නැහැ, කියන්න බෑ මේක විස්තර කරලා. දැන් හැබැයි අනිත්‍ය වශයෙන් බලන්නේ මොනවද කියලා අදහසක් දාලා අදහසක් කියන්න පුළුවන්නේ. එතකොට එහෙමනම් දැන් මේ විදියට මේ අනිච්ච සංඥා වැඩිම මුල් කරගෙන තමයි සම්මා වායාමය, සම්මා සති, සම්මා සමාධි ඔක්කොම තියෙන්නේ. දැන් අනිත්‍ය වශයෙන් අපි බලන්න ඕන පළවෙනියෙන්ම මේ ස්කන්ධ පරම්පරාවනේ බලන්නේ අපි අනිත්‍ය වශයෙන්. අනිච්ච සංඥාවෙන් බලන්නේ එහෙමනේ. ඇත්තටම ආයතනත් අනාත්ම වශයෙන් බලන්න කියලා බුදුරජාණන් අනිච්ච සංඥාව පෙන්වද්දී වදාලි. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්චා, එහෙමනේ බලන්න කිව්වේ. එතකොට අනාත්ම වශයෙන් ඒ අනිත්‍ය වශයෙන් බලලා අනාත්ම වශයෙන් අනත්ත සංඥා විද වදාලා චක්කුං අනත්තා, රූපං අනත්තා, එහෙමයි වදාලි. මොකද මේ පින්වත්නි, මේ ස්කන්ධ පරම්පරාව පිළිබඳ නিত্য සංඥාව මෝරනකොට ඒ ස්කන්ධයන් හට ගැනීම පිණිස උපකාරාර්ථය අනුබලයේ අනුග්‍රහ පිණිස ආයතනික අත්දැකීම අනුග්‍රහ කරන්. ඇසෙට රූපේ පේන මට්ටමේදීම ස්කන්ධ පරම්පරාවේ ඇති වෙලා නැති වෙලා යන්නේ. ඒ නිසා ස්කන්ධ ටික වෙනම අරගෙන ඒවා අනාත්ම වශයෙන් බලනවා. ඒකයි දස සංඥාවල අනිච්ච සංඥා අනත්ත් සංඥා කියලා පෙන්වන්නේ. එතකොට මේ අනිච්ච සංඥාව අනත්ත් සංඥාව පෙන්නලා අනිත්‍ය වශයෙන් රූප වේදනා සංඥා සංකාර ටික බලලා එකෙන් එකම නිවන් මාර්ගයක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ පංචස්කන්ධේ හට ගැනීම පිණිස උපකාරාර්ථය තමයි ඇසේ පහළවීම, කනේ පහළවීම, නාසයේ පහළවීම, දිවේ පහළවීම, කයේ පහළවීම, මේ ආදී පහළවීම බලලා ඒ පහළවීම ඇතුලේ තමයි ස්කන්ධ පරම්පරාව ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන්නේ. හැබැයි ස්කන්ධ පරම්පරාව ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම සාපේක්ෂව පවතින්නේ ඇසේ පහළවීමට අනුපාතවයි, කනේ පහළවීමට සමානුපාතවයි මේක වෙන්නේ. කණින් ශබ්ද ඇහෙන මට්ටම තුල තමයි ශබ්ද සංඥාව පහළ, ශබ්ද සංඥාව හටගන්නේ, ශබ්ද විතර්ක කරන්න පුළුවන් වෙන්නේ, ඇහෙන මට්ටම තුල සෝත විඥානය පහළ වෙන්නේ. මේ ආදි වශයෙන් ස්කන්ධ පහළ වීම ගැන විස්තර කරලා තියෙනවා අපි දේශනාවල. ඊට පස්සේ ස්කන්ධ ටික අනිත්‍ය වශයෙන් බලලා ස්කන්ධ හට ගැනීම පිණිස අන්‍යෝන්‍ය උපකාරයේ ඇසේ කණේ නාසයේ ආදී වශයෙන් බලලා ඒවා අනාත්ම අනිමියව මගේ වසඟේ පවත්වන්න බෑ නේද කියලා බලනවා. ඒ බලනකොට ඔයාලට ප්‍රකට වෙනවා ස්කන්ධ දෙස බලන එකද තමන්ගේ කෙලෙස් සංසිඳෙන්නේ, ආයතන දෙස බලන එකද සංසිඳෙන්නේ කියලා. අන්නේ සංසිඳීම මුල් කරගෙන ඊට පස්සේ එයා එක්කෝ ස්කන්ධ ටික අනිත්‍ය වශයෙන් බලනවා, එක්කෝ ආයතන ටික අනාත්ම වශයෙන් බලනවා. ආයතන ටික අනාත්ම වශයෙන් බලනකොට ඒක ටිකක් හොඳයි. ඒකෙන් නම් මට ටිකක් යම්කිසි ආකාරයක කෙලෙසුන්ගේ සංසිඳීමක් තියෙනවා කියලා එයාට දැනුනොත් එමෙ යා ඒකම ඉදිරිපත් කරගෙන අනාත්ම වශයෙන් විමස විමසා බලනවා. අන්න ඒකෙන් අවබෝධය කරා ගියොත් එයාට අපි කියනවා ශුඤ්ඤත විමෝක්ඛ කියලා. ශුඤ්ඤත විමෝක්ෂය. එයාට ඉතුරු නෑ මට පංචස්කන්ධයේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන විදිහ මට ප්‍රකටයි, ඒක අනිත්‍ය වශයෙන් බලන එක මට හරි ප්‍රකටයි කියලා එතනින් මේ අවබෝධය කරා යන පොටක් පාදා ගත්තොත් අපි එතන කතා කරනවා ඒකේ තව ක්‍රියාමාර්ග බොහොමයක් තියෙනවා. අනිමිත්ත චේතෝ විමුක්ත කියලා. අනිමිත්ත විමුක්ෂය. ඉතින් ඒ නිසා මේ විදිහට බලලත් එයාට මේක මේ විදිහට විමස විමස බලලා එයාට මේ ආයතන සකස් වෙච්ච තැන විමසා බලන්න ඕමනා නිසා ආයතනයන්ගේ හට ගැනීම මේ ගත සහ සිත දෙකම අන්‍යෝන්‍ය වශයෙන් අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන එක නිසා වෙන දෙයක් කියලා ඒක තවත් විස්තරාත්මකව බලන්න ඕන නිසා තමයි ගත ගැන බලන්න තමයි අනිච්ච සංඥා අනත්ත් සංඥා වලින් පස්සේ බුදුරජාණන් වහන්සේ අපට වදාලේ අසුභ සංඥාදිය. එතකොට අසුභ වශයෙන් බලන්නේ යා කය වෙනම ආරම් බලනවා මේකේ සුභ ආරම්මණයෙන් ගන්න මොනවද තියෙන්නේ කියලා. කය වෙනම ආරම් බලන්න පටන් ගන්නවා. ඉතින් මේ කය වෙනම අරගෙන බලලා මේ විදිහට විස්තර කරලා විස්තර කරලා බලාගෙන යනකොට අර විසුද්ධිය සම්මා දිට්ඨිය පහළ වීමේ ඉහළ අවකාශයකට. සම්මා දිට්ඨිය කියන්නේ සත්තානම් සංකිලේසාය, සත්තානම් විසුද්ධිය කියලා දකින්න එක කිව්වනේ. එයා තුළම විසුද්ධියක් මතුවෙන්න පටන් ගන්නවා. අන්නේ විසුද්ධිය තුළ තමයි කෙනෙකුට සත්‍යාවබෝධය කරා යන්න තියෙන්නේ. ඒ විසුද්ධිය ඇතුළේ තමයි කෙනෙක් සත්‍යාවබෝධය කරා යන්නේ. පින්වත්නි, මේකේ මේ අනිත්‍ය සංඥාව කියන එක අපි හැම බෞද්ධයෙක්ම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කෙනෙක් වඩන එක වටිනවා. මොකද මේ ලෝකේට ඇදලා බැඳලා ගැට ගහලා ආත්මී වශයෙන් පිළි අරගෙන සංස්කාරයන් මත පදිංචි වෙලා ඇලිලා දැඩිව ලෝකේ අල්ලගෙන සංස්කාරයන්ගේ මිදෙන්න කිසිම උපාය ඥානයක් නැතුව, සංස්කාරයන්ගේ මිදෙන්න ඕනේ කියලා කිසිම අදහසක් නැතුව පින්වත්නි, නන්දි රාගයම කෙනෙක් නඩත්තු කර කර නඩත්තු කර කර නන්දි රාගයේ මතම යම් කෙනෙක් පිහිටා ඉන්නවා නම් ඒ නන්දි රාගයේ මත පිහිටා ඉන්නකම ඇතුලේ ඒ පුද්ගලයා තුල මහ විශාල වියවුලක්, විශාල ගැටලුවක්, විශාල අභියෝගයක් පවතිනවා. ඒ නන්දි රාගයේ කැඩෙන ආකාරයට යම් කෙනෙකුට විමසා බලන්න නම් යාට සිද්ධ වෙනවා මේ අනිත්‍ය වශයෙන් විමසා බැලීමේ ක්‍රියාමාර්ග ඔස්සේ ජීවිතේ දකින්න, ජීවිතේ විමසා බලන්න. ඉතින් මේක අනිත්‍ය වශයෙන් අපි දැන් බලමු. අනිත්‍ය වශයෙන් බලන්නේ කුමක්ද කියන එක. පළවෙනියෙන්ම අපි අනිත්‍ය වශයෙන් බලන්නේ රූපයයි. රූපේ බලනවා. රූපස්කන්ධේ වෙනම අරගෙන රූපස්කන්ධේ අනිත්‍ය වශයෙන් බලනවා. එතකොට රූපේ අනිත්‍ය වශයෙන් බලන්ඩ එයා රූපේ විසුරුවා විකාශනී කොට ගැඹුරින් විමස විමසා බලන්න පටන් ගන්නවා. එයාට රූපේ අරගෙන විවිධ විදියට භාවනා කරන්න පුළුවන්. රූපේ අනිත්‍ය වශයෙන් බලන්ඩ කලින්ම අනිත්‍ය වශයෙන් බලන එක අයිති ප්‍රතිපදාවට. ප්‍රතිපදාවට කලින් ප්‍රතිපත්තියට කලින් එයා මොකද කරන්නේ? ධර්මයේ ඥානය ඔස්සේ රූපේ විමසා බලනවා. ඒ විමසා බලද්දී යා බලනවා මේ රූපය සතර මහා ධාතු නේද කියලා බලනවා. අනිත්‍ය සංඥාවට කලින් කරන එකක් ඒක. රූපේ නිකන් එකට අරගෙන අනිත්‍යයි කියලා බලලා අතෑරලා දැම්මොත් එයාට අනිත්‍ය සංඥාව වඩාගෙන අර අනිමිත්ත චේතෝ විමුක්තිය දක්වා ඉස්සරහට යා අනිමිත්ත විමුක්ෂය දක්වා ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රූපේ වෙනම අරගෙන යා මේ රූපේ අනිත්‍යමසින් බලන්න කලින් මේ රූපේ ස්වභාවය විමසලා බලනවා. රූපේ විමසලා බලනකොට බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි මේ රූපය ධාතු ස්වභාවයෙන් විමසලා බලන්න. අනිත්‍ය වශයෙන් නෙමෙයි බලන්නේ මුලින්ම. ඉතින් අපි පුරුද්ද වෙලා තිනු ඔහොම නිකන් එකපාරම වාඩි වෙලා රූපේ අනිත්‍යයි, රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා බලන්න. එහෙම බැලුවා කියලා අපට සිද්ධ වෙච්ච විශාල යහපතක් නැහැ. ඔයාලගේ ජීවිතයේ දෙස ඉතාම හොඳින් බලන්න. රූපේ අනිත්‍යයි කියලා නිකම් බල්ලා වැඩක් නැහැ. ඇත්තටම පළවෙනියෙන් කරන්නේ මේ ධර්ම ඥානය ඔස්සේ රූපය විමසන්ඩ පටන් ගන්නවා. අනිත්‍ය වශයෙන් සංඥා අනිත්‍ය සංඥා වඩන එක නෙමෙයි කරන්නේ. අනිත්‍ය සංඥා වඩන එකෙන් තමයි දැන් බුද්ධ ශාසනය හැම වෙලාවකම පෙන්වන්නේ ධර්ම විනය සංඛ්‍යාත බවක්. ධර්ම විනය සංඛ්‍යාත බව නම් ධර්මයෙන් තමයි ඉස්සල්ලා විමසන්නේ. විනය එන්නේ අනිත්‍ය වශයෙන් බැලීමේ. රූපයේ සම්බන්ධ කෙලෙස් ටික කඩාගෙන වැටීමෙන් තමයි රූපේ ඇසුරු කරගෙන ඒ පුද්ගලයා තුළ මහ විශාල විනයක් එන්නේ. විශාල විනයක් එයා තුළ එනවා. එතකොට ඒ විශාල විනයක් රූපේ ඇසුරු කරගෙන එකපාරටම නිකන් එන්නේ නැහැ. ඒක අනිත්‍ය සංඥාවෙන් බලන්න ඕනේ. හැබැයි ඒ විනයට කලින් බුද්ධ ශාසනය පෙන්වුවේ ධර්මයයි පින්වත්නි. ඇයි බුදුරජාණන් වහන්සේ පිරුණම මංචකයේදී පව වදාලා පින්වත් මහණෙනි මේ ධර්ම විනයට ගලප ගලපා බලන්න. හැම වෙලාවකම ජීවිතය ධර්ම විනයට ගලප ගලප සසඳ සසඳා බලන්න කියලායි කිව්වේ. කවුරු කිව්වත් මොන විදියට කිව්වත් පිළිගන්න එපා. විශාල අනුගාමික පිරිසක් හිටියත් පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. හැම වෙලාවකම මහණින් ධර්ම විනයට ගලපලා සසඳලා බාහලලා පින්වත් මහණෙනි විමසලා බලන්ට කියලා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළා. එතකොට ධර්මයෙන් තමයි පළවෙනි ධර්මයෙන් බලන එක ඇතුලේ අනිච්ච සංඥාවෙන් විමසන්නේ. අනිච්ච සංඥාවෙන් බලන එක ආයිති විනයට, ධර්ම විනය කියන එකට. ධර්මයෙන් බලනකොට යා රූපේ නම් අනිත්‍ය වශයෙන් බලන්නේ. පළවෙනියෙන් මෙයා කරන්නේ රූපය අරගෙන ධර්මයෙන් බලනවා. බලනකොට යාට පේනවා රූපේ මම නෙමෙයි, රූපේ මගේ නෙමෙයි, රූපේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇයි එහෙම බැරි? එහෙම බැරි මේ රූපය තුළ පවතින්නේ සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගෙන් මේ රූපය සකස් වෙලා තියෙන්නේ. එතකොට මෙහෙම බලන්නේ සබ්බං රූපම්, සියලු රූපේ එකට අරගෙනයි බලන්නේ. රූප ගොඩක් නෙමෙයි තියෙන්නේ, මේ රූපේ රූප ගොඩ පොදුවේ අරගෙනයි බලන්නේ. පොදුවේ අරගෙන බලනවා මේ රූපය සතර මහා ධාතුන්, සතර මහා ධාතු තමයි මේ රූපය තියෙන්නේ කියලා බලනවා. බලලා එයා ඒ සතර මහා ධාතු ස්වභාවය රූපේ බාහිරට සසඳ සසඳා බලනවා. බාහිර සතර මහා ධාතු වලටම සමාන දේවල් නේද මේකේ තියෙන්නේ කියලා බාහිරට සමාන කර කර බලනවා. මෙන්න මේක එක්තරා විදිහක විදර්ශනා ගැඹුරු ක්‍රියා මාර්ගයක්. මේක ඉතාම හොඳ දෙයක්. අනිච්ච සංඥාවට කලින් කළ යුතු දෙයක් මේක. රූපේ සතර මහා ධාතු විදියට බලනවා. ඒ සතර මහා ධාතු විදියට බලලා බාහිර සතර මහා ධාතුර සමාන කර කර බලනවා රූපය. ඒ සමාන කර කර බලනකොට කෙලෙස් බුරුල් වෙන්න පටන් ගන්නවා. ඒක ඉතාම වැදගත් වචනයක්. කෙලෙස් ටික බුරුල් වෙන්න පටන් ගන්නවා. කෙලෙසුන්ගේ නිරෝධය පිණිස අනිච්ච සංඥා වඩනවා. ඊට පස්සේ කෙලෙස් බුරුල් කරනවා. බුරුල් කරලා අනිත්‍ය වශයෙන් බලනවා. අනිත්‍ය වශයෙන් බලනකොට කෙලෙස් ටික කැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ කෙලෙස් ටික බුරුල් කරන එක වගේ එකක් තමයි පින්වත්නි මේ විදිහට විමසන එක. රූපය අභ්‍යන්තර සතර මහා ධාතුව කියලා බලනවා. මේක බාහිර සතර මහා ධාතුවට සමාන කර කර බලන්න පටන් ගන්නවා. හැම වෙලාවකම එළියට සමාන කර කර බලනවා. ඒ අභ්‍යන්තර සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට සමාන කර කර බලනවා. ඒ සමාන කර කර බලන එක තමයි මූලික දේ. ඊට පස්සේ එහෙම සමාන කර කර බලද්දි මෙතන විසම පාතයක් පේන්න ගන්නවා. මේකේ සමානකමක් නැතිකමක් පේන්න ගන්නවා. දැන් මේක සමානයි තමයි. බාහිර පටවි ධාතුවයි අභ්‍යන්තර පටවි ධාතුවයි සමානයි. දැන් මේක අනිත්‍ය සංඥා වඩන්න කලින් කරන්න ඕන දෙයක්. මේක සමානයි. මේකේ මොකක්වත් වෙනසක් නැහැ. අභ්‍යන්තර සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට සමානයි. කිසිම වෙනසකමක් ඇත්තේ නැහැ. හැබැයි වෙනසක් තියෙනවා මේකේ. මොකද්ද වෙනස? බාහිර සතර මහා ධාතුව සවිඥානික නැහැ. අභ්‍යන්තර සතර මහා ධාතුව සවිඥානිකයි. විඥානේ සහිතයි. ඒකයි මේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන හෙලවීමක්, චලනේ වීමක්, ඔබඹඹ බැලීමක්, අතපය හැසිරවීමක් තියෙන්නේ. බාහිර සතර මහා ධාතුව අවිඥානිකයි. විඥානේ ඇසුරු කරන්නේ අභ්‍යන්තර සතර මහා ධාතුව සවිඥානිකයි. ඊට පස්සේ ආ බලනවා විඥානේ බැහැර වුණොත් මේ අභ්‍යන්තර සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවටම එකතු වෙන්න පටන් ගන්නවා. විඥානේ බැහැර වෙච්ච ගමන්ම සම්පූර්ණයෙන්ම මේක කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා, කුණු වෙන්න පටන් ගන්නවා, ගඳ ගහන්න පටන් ගන්නවා, ඉදිමෙන්න පටන් ගන්නවා. මේ බාහිර සතර මහා ධාතුවටම එකතු වෙන්න පටන් ගන්නවා. එකතු වෙන්නේ ඇතුලේ එළියේ තියෙන ඔක්කොම එකම දේවල් නිසා තමයි. පින්වත්නි, මේම එකතු වීමක් දකින්න ලැබෙන්නේ මෙන්න මේ විදිහට. ඔය පින්නතුන්ලා ජීවිතේ විමසන්න පටන් ගන්නවා. අභ්‍යන්තර සතර මහා ධාතුව ඉස්සලා බලනවා, බාහිර සතර මහා ධාතුවට සමාන කරලා බලනවා. ඒක තමයි පළවෙනියෙන් කරන්නේ. ඊට පස්සේ විසම පාතේ බලනවා තුන්වෙනියට. බාහිර සතර මහා ධාතුව සවිඥානික නැහැ. අභ්‍යන්තර සතර මහා ධාතුව විඥානේ සහිතයි. විඥානේ සහිතයි. එතකොට විඥානේ සහිත නිසයි මේ ප්‍රශ්නය කියලා බලනවා. විඥානේ නිරුද්ධ වුණොත් මේ සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට එකතු වෙනවා, වෙන්ව පවතින්නේ නැහැ. ටික කාලයක් යනකොට මිනිය හොයන්න බෑ. පස්වලට එකතු වෙලා ඇට කටුවත් හොයන්න බෑ. එකතු වෙලා මේ පස් නෙමෙයි තියෙන්නේ, මිනිසුන්ගේ ඇට කටු මේ තියෙන්නේ. එච්චර ඉපදීපදී මෙරි ආපු දීර්ඝ සංසාරයේ කරන්නේ අපි ආйти. මෙන්න මේ විදියට විමසලා බලනවා. තවම අනිච්ච සංඥාව වැඩුවේ නැහැ. මේ විදිහට විමසලා බලලා දැන් එයාට බාහිර සතර මහා ධාතු රූපේ කියලා පේනවනේ. මේ රූපය සබ්බං රූපං, එකම රූපයක් විදිහට, සියලු රූප එක රූපයක් විදිහට අරගෙන මේ රූපය අනිත්‍ය වශයෙන් බලනවා. එකම රූපයක් කියලා ගන්න අවුරුදු 100ක රූපේ අරගන්නවා. අවුරුදු 100ක රූපයක් ගන්නවා එකට. ඒ අවුරුදු 100ක රූපේ අරගෙන එක රූපයක් විදිහට අරගෙන රූපය විමසන්න පටන් ගන්නවා. අනේ රූපය අනිත්‍ය වෙලා යනවා නේද? එක රූපයයි සබ්බං රූපං කියන එක සියලු රූප එක රූපයක් විදිහට අරගෙන ඒ සියලු රූපය අනිත්‍ය වී යන ආකාරය දෙස බලන්න පටන් ගන්නවා. එතකොට අවුරුදු 100ක් උපකල්පිත විදිහටයි ගන්නෙ. මොකද අවුරුදු 100ක් අපි ඉඳලා නැහැ. අපි අනුමාන කරනවා මේ පරමායස අවුරුදු 100ක් විතර ඇති කියලා. ඊට පස්සේ එහෙම අරගෙන ඒක බොහොම දුර්වලයි. එක රූපයක් අරගෙන මේ රූපය ක්‍රමානුකූලව දිරමින් ජීවිතේ අභාවයේ කලා රූපේ අභාවයේ කරා යනවා නේද කියලා අරගෙන බලලා ඒක අනිත්‍ය වශයෙන් බලනවා. අනේ මේ රූපේ අනිත්‍ය වෙලා යනවා. උපන් සත්‍යා අවුරුදු 100ක උපන් මේ මනුස්ස ලෝකයේ මිනිහෙක් අවුරුදු 100ක් දක්වා ජීවිතේ ගෙවන මේ ගෙවිගෙන යනකොට අනිත්‍ය වෙලා යනවා නේද කියලා බලනවා. එහෙම තමයි බලන්නේ ඉස්සල්ලාම. හැබැයි එහෙම බැලුවා කියලා එයාට මහා දියුණු අනිත්‍ය සංඥාවක් වැඩෙන්නේ නැහැ. එහෙම අනිත්‍ය සංඥාවක්. ඊට පස්සේ එයා බලනවා, එයා මේ දක්වා හිටපු රූපේ ගන්නවා. අපි තුම මේ දක්වා අවුරුදු 50යි නම් උපතේ සිට 50 දක්වා රූපේ අරගෙන එක රූපයක් විදිහට ඒක බලනවා. එක රූපයක් ඉපදිලා අවුරුදු 25යි නම් 25 දක්වා එකම රූපයක් නෙමෙයි. කොච්චර බිඳි අලුතෙන් හට ගන්නවද? ඒක එකපාර බලන්නේ නැහැ. මේ අනිත්‍ය සංඥාව වඩන කෙනා ක්‍රමානුකූලව ටිකෙන් ටික. මේක එකම ක්‍රමේ නෙමෙයි අනිත්‍ය සංඥාව වඩන. අනිත්‍ය සංඥාව ගැන කොච්චර ක්‍රම කියන්න පුළුවන්ද? ඊට මොකද මේක සිහිනුවන ටිකක් මන්දි කෙනෙකුට සිහිනුවන ටිකක් දියුණු කර ගැනීම පිණිස හොඳ ක්‍රමවේදයක්. ඒක ආර්ය වටිනා ක්‍රමයක්. එතකොට යා ඊළඟට කරන්නේ මෙතනදී පින්වත්නි සියලු රූපය කියලා අරගන්නවා. උපතේ සිට අවුරුදු 100 දක්වා උපකල්පිත රූපය. මොකද අවුරුදු 100ක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් අපි දන්නේ නැහැනේ. නමුත් අවුරුදු 100ක් කියලා අරගෙන මුලින් බලනවා. ඉතින් අවුරුදු 100 ඇතුළත ක්‍රමානුකූලව මේ රූපේ දිරමින් කැඩෙමින් වැටෙමින් බිඳෙමින් යන නිසා මේක අනිත්‍යයි නේද කියලා බලනකොට මේ අවුරුදු 100ක් පැවතුනත් මේ රූපයේ පිළිබඳ නিত্য සංඥාව ටිකක් දුර්වල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පින්වත්නි එයා ඉන්න මට්ටමට රූපේ බලනවා. එයා ඉන්න මට්ටම අවුරුදු 50 60 උපතේ සිට 60 දක්වා එකම රූපයක් කියලා ගන්නවා. එක රූපයක් කියලා ගන්නේ උපතේ සිට මරණය දක්වා එක රූපයක් නෙමෙයි. රූප කලාප බිඳි අලුතෙන් හටගෙන ආය බිඳි ඇවිල්ලා තියෙන. නමුත් අපිට තවමත් ප්‍රඥාව දුර්වල නිසා එක රූපයක් අරගෙන ඒ රූපයත් අනිත්‍යයි කියලා බලනවා. ඒක අනිත්‍යයිනේ. ඔයාලගේ අංග ගැන තේරෙනවනේ. ඔයාලා හිටියට වඩා දැන් ඉන්න මට්ටම තේරෙනවානේ. එතකොට ඒ නිසා ඒක තේරෙන එක ඇතුළෙන්ම යාගේ දැනුම ඇතුළෙන් බලනවා. අනේ මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි අනිත්‍යයි කියලා වදාළ දේ නේද මම මගේ මේ රූපය තුලින් අත් දකින්නේ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වශයෙන් වදාළ දේම නේද මම මේ අත් දකින්නේ කියලා බලනවා. මෙන්න මේ විදියට යා බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ පින්වත්නි, යා යාගේම රූපය අවුරුදු 60යි නම් 10 කෑලි වලට බෙදා ගන්නවා. 10 බෙදා ගන්නවා. එතකොට 6යි. එතකොට මේ 10 බෙදලා ඔය පින්නතුන්ලා මුල් අවුරුදු 10 තිබුණු රූපය ඊළඟ අවුරුදු 10 වෙනකොට අනිත්‍ය වෙලා ගියානේ. 10ෙන් 10ට විතරයි බලන්නේ. ඊට පස්සේ මුල් අවුරුදු 10න් පස්සේ දෙවෙනි අවුරුදු 10 උදා වුණාට පස්සේ ඒ දෙවෙනි අවුරුදු 10 තිබුණ උද්වේගකාරී රූපය තුන්වෙනි අවුරුදු 10 වෙනකොට අවුරුදු 20 30 වෙනකොට අනේ අනිත්‍ය වෙලා ගිහින් නේද? එතකොට අවුරුදු 20 30 අතර කාලයට අපි කියන්නේ වර්ණ දශකය කියලා. ඒකට කියන්නේ වර්ණ දශකය. අවුරුදු 20 30 අතර කාලයට අපි වර්ණ දශකය කියනවා. 30 40 කාලයට බල දශකය කියලා කියනවා. එතන දශක දෙකක් තියෙනවා. එතන අවුරුදු 20 30 එක දශකයක්, 30 40 එක දශකයක්. 20 30 දශකයට කියනවා වර්ණ දශකය, 30 40 දශකයට කියනවා බල දශකය. වර්ණ දශකයක මිටකට ගන්න එයාගේ අත්දැකීම් තියෙනවා දැන්. මොකද අවුරුදු 20 පහු කරලානේ ආවිල්ලා තියෙන්නේ. අවුරුදු 20 ඉඳලා 30 වෙනකන් එයා බලනවා. 20 ඉඳලා 30 වෙනකන් එයාගේ රූපය උත්තට විමසනවා සිතින්. අන්නේ විමසීමට සිහිනුවන ඕන. එයාට එතකොට එයාගේ රූපය සිහිනුවන දියුණු නම් එයාගේ රූපය චිත්‍රපටියක් බලනවා වගේ එයාට එයාගේ රූපේ ප්‍රකට වෙනවා. ඒ විදියට රූපේ හුඟක් ප්‍රකට වෙනවා එයාට. එතකොට ඒ විදියට එයා තුළ හුඟක් හොඳට රූපේ ප්‍රකට වෙනවා. එයාට හොඳට පේනවා එයාගේ 20ේදී 30ේදී එයාගේ රූප 20 34 අන්තර් කාලයේදී එයාගේ රූපේ තිබ්බ විදිය එයාට හොඳට පේන්න පටන් ගන්නවා. පුදුම තරම් ඒක ගැඹුරින් පේන්න පටන් ගන්නවා. එතකොට 20 34 කාලයේදී යාගේ රූපය හුඟක් හොඳට පේනකොට එයාගේ 20 30 බලලා 30 40 දී අර 20 30 තිබ්බ රූපය 20 34 කාලේ තිබ්බ රූපේ 30 ඉඳලා 40 වෙනකොට ඒ රූපේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගියා නේද කියලා බලනවා. එතකොට ඒ රූපේ නෙමෙයි නේද 30 දී 40 දී තිබ්බේ. ෆොටෝ දෙකක් ගත්තොත් සමහර අඳුරන්නම බැරි වෙන්න පුළුවන්. එච්චරටම වෙනස් වෙලා ගිහින් කියලා අර වෙනස් වීම පාදක කරගෙනම විමස විමසා බලන්න පටන් ගන්නවා. එතකොට 30 40 වෙනකොට එයාට අනික රූපයේ පිළිබඳව තිබුණු වටිනාකම පව අඩු වෙලා යන විදිය එයා සිත දෙසත් තෙමීට බලන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට එයා ඉන්නේ අවුරුදු 60 නම් 10 බෙදාගෙන 6කට බෙදලා ඒ 6ේ මුල් එකේ තිබ්බ රූපේ දෙවෙනි එකේදී වෙනස් වෙච්ච විදිය, දෙවෙනියට තිබ්බ රූපේ තුන්වෙනි එකේදී වෙනස් වෙච්ච විදිය, තුන්වෙනි එකේ තිබ්බ රූපේ හතරවෙනි එකේදී වෙනස් වෙච්ච විදිය, එහෙම බලනකොට මුල් රූපයයි දැන් රූපයයි දෙක ගත්තොත් එහෙම කිසිම ආයුරකින් සමානකමක් නැති වෙනස්ම රූපයක් අඳුන ගන්නවත් බැරි පොඩි කාලේ අපේ ෆොටෝ එකක් පෙන්ලා මේ ඉන්නේ ඔයා කියලා කිව්වොත් දැන් රූපයත් එක්ක කිසිදු ආයුරකින් සමානකමක් නැති සසඳ සසඳා බලන්න බැරි අන්‍ය ස්වභාවයකට පත් වෙලා තියෙන රූපේ පේනවා. ඒ විදිහට 10ක් අරගෙන ඒක අනිත්‍ය වශයෙන් බලනවා. ඒ අනිත්‍ය වශයෙන් බලන්නේ ඊළඟ 10 තුලදී අර මුල් 10 රූපේ අනිත්‍ය වෙච්ච විදිහ බලනවා. 40ට ගියන් පස්සේ මේ 30 40 කාලේ රූපී අනිත්‍ය වෙච්ච විදිහ එක මිටකට අරගෙන බලනවා. එක මිටකට අරගෙන මෙන්න මේ විදියට බලනකොට යටත් පිරිසින් බොහොම තියුණු සිහියක් එයා තුළ උපදින්න පටන් ගන්නවා. ඉතාම හොඳ සිහියක් එයා තුළ උපදින්න පටන් ගන්නවා. මේකෙන් එක්තරා අනිත්‍ය අනිත්‍ය වශයෙන් විමසා බැලීම වගේම මේකෙන් අපි බලාපොරොත්තු වෙන ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඒ පුද්ගලයා තුළ මේ බලාපොරොත්තු වෙන දේ තමයි පින්වත්නි අන් කවර දෙයක්වත් නෙමෙයි මේ බලාපොරොත්තු වෙන එක ඇතුලේ තියෙන්නේ ඔබ තුළ බොහොම ගැඹුරු සිහිනුවණක් අවදි කරන එක. සිහිනුවණක් අවදි කරන එක. ඊට පස්සේ ඔය පින්නතුන්ලා රූපේ පොදු ලක්ෂණ විභාග කරලා බලනවා ඊළඟට. තවදුරටත් ඔය රූප සප්තක විදර්ශනාවේ නම් තව ක්‍රම තියෙනවා. නමුත් අපි මේ උත්සාහ කළේ සිහිනුවන යම් තාක් දුරට හදන්න. දැන් අපි පියවර කීපයක් කිව්වා. පළවෙනි එක තමයි ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන මේ මේ දැන් රූපේනේ පළවෙනි අනිත්‍ය වශයෙන් බලන්නේ. වේදනාව සංඥාව ඒවා අනිත්‍ය වශයෙන් බලන්නේ පස්සේ. අනිත් එක තමයි රූපේ විතරක් අනිත්‍ය වශයෙන් බලලා වුණත් කෙනෙකුට සෝවාන් වෙන්න බැරි නෑ පින්වත්නි. ඒක විමසලා බලන විධික්‍රම තියෙනවා. විධික්‍රම 25ක් කියන්න පුළුවන්. තුරු කෙනෙක් කියන්න බෑ මේ කියපු එක අහලා ආ ඕක වැරදි කියන්නත් බෑ ඕක තමයි එකම ක්‍රමය කියලා කියන්නත් බෑ තව ක්‍රම තියෙනවා හැබැයි ඒ කෙසේ හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසා බැලීමමයි අපි කළ යුතු වන්නේ ඒ කියන්නේ මේ කොයි විදියට විමසලා බැලුවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසනවා හැර අපට වෙනත් විධික්‍රමයක් නෑ පින්වත්නි ක්‍රමවේද තව හදාගන්න පුළුවන් එතකොට පළවෙනියෙන් අපි කරන්නේ මොකද්ද මේ රූපයේ මේ අභ්‍යන්තර රූපයේ සතර මහා ධාතු විදියට බලනවා ඒක බාහිර සතර මහා ධාතුට සමාන කර කර බලනවා ඒක තමයි පළවෙනි පියවර අනිත්‍ය සංඥා වඩන්ට කලින් යා පාවිච්චි කරන එක්තරා උපාය මාර්ගයක් ඒක ඒකෙන් අර අනිත්‍ය සංඥා වඩන්ට හරි පහසුවක් සපේනවා භාවනාවෙන් තමයි ඒක බලන්නේ අභ්‍යන්තර රූපයේ සතර අභ්‍යන්තර සතර මහා ධාතුව කියලා ගන්නවා බාහිර සතර මහා ධාතුවට සමාන කර කර බලනවා බලලා ඒකටමයි ති දෙයක් තමයි අභ්‍යන්තර සතර මහා ධාතුවත් බාහිර සතර මහා ධාතුවත් වෙනස් වෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි සවිඥානික නිසා විඥානයේ සහිත නිසා කියලා බලනවා විඥානයේ සහිත නිසා කියලා බලනවා එතකොට විඥානයක් නැත්තම් විඥානයේ නිරුද්ධ වුණොත් බාහිර සතර මහා ධාතුවට එකතු වෙන බව දකිනවා. ඔක තමයි ඔය දැක්ම තමයි පළවෙනින් තිය. ඔය දැක්ම නැතුව ඔයාලා අනිත්‍ය සංඥා වැඩුවට කිසිම ලොකු තේරුමක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ. රූපේ අරමුණු කරලා බලද්දි. දැන් රූපේනි ඉස්සලම රූපං අනිච්චා කියන වචනේනි බුදුරජාණන් ශ්‍රී වදාලි. වේදනා අනිච්චා කියන එක පස්සේනි වදාලි. ඒතර අනිත්‍ය සංඥා පළවෙනි කොට තමයි රූපං අනිච්චා. රූපය අනිත්‍ය වශයෙන් බලව මහණෙනි කියන එක. එතකොට රූපේ අනිත්‍ය වශයෙන් බලනවා නම් යාට රූපයේ මෙබඳු ආකාරයක විමසා ගත්තොත් අර අනිත්‍ය සංඥා වඩා ගන්නට හරීම පහසුවක් පවතිනවා. මෙන්න මේ කොටස නැති නිසා සමහර විට කෙනෙකුට අනිත්‍ය සංඥාව නොවැඩෙනවා වෙන්නත් පුළුවන්. මේ විදිහට විමසලා බලන්නේ නැති නිසා. එතකොට මේ පළවෙනි පරිච්ඡේදයෙන් මොකද්ද? අභ්‍යන්තර රූපේ අභ්‍යන්තර සතර මහා ධාතුව කියලා බලනවා. බාහිර රූප බාහිර සතර මහා ධාතු කියලා බලනවා. අභ්‍යන්තර සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට සමාන කර කර බලනවා. සමාන කර කර බලනකොට පොඩි වෙනසක් පේන්න පටන් ගන්නවා. අභ්‍යන්තර සතර මහා ධාතුව සවිඥානික බව පේනවා. සවිඥානිකත්වයෙන් ඇසුරු කරන බව පේනවා. බාහිර සතර මහා ධාතු අවිඥානික බව පේනවා විඥානෙ නිරුද්ධ වුණොත් අභ්‍යන්තර සතර මහා ධාතුවට වෙන්නේ මෙන්න මේ දේ නේද කියලා බාහිර සතර මහා ධාතුවට එකතු වෙලාම යන විදිය බලන්න පටන් ගන්නවා. ඕක තමයි පළවෙනි එක. ඕක තමයි මුල් පියවර. දෙවෙනි පියවර තමයි මේ අභ්‍යන්තර රූපය මේ එක රූපයක් විදියට අවුරුදු 100කදී උපකල්පිත රූපයක් අර උපකල්පිත කියන්නේ අපි අත්දැකලා නැහැ තාම. දැන් මේ වෙනකොට අවුරුදු 25 නම් අවුරුදු 75ක් යාගේ අත්දැකීමක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 100ක් එකම රූපයක් විදියට අරගෙන අපි බලන්න පටන් ගන්නවා. ඒක බොහොම තියුණු එකක් නෙමෙයි. නමුත් එකම රූපයක් කියලා අරගෙන ඒ රූපය අනිත්‍ය වෙන විදිය බලනවා. ඊට පස්සේ ආ බලනවා කොහොමද මේ දක්වා රූපේ එකක් විදියට ගන්නවා. මේ දක්වා රූපේ අවුරුදු 25ක් නම් මේ දක්වා රූපේ යාට අවුරුදු 25යි. මේ රූපේ කාලේ අවුරුදු 25යි. අවුරුදු 50ක් නම් එයාට 50යි. එයාට අත්දැකීම් තියෙනවා මේ 50 ඇතුළත. ඒ 50 ඇතුළත එකම රූපයක් කියලා ගන්නවා. ඒ රූපය අනිත්‍ය වශයෙන් විමසා බලනවා. එයාට පේනවා එයාගේ අත්දැකීමක් ඒක. එයාට මේ ක්‍රමානුකූලව මේ රූපය ආය අල්ල ගන්න පුළුවන් මොකක්වත් දෙනම් ඉතුරු වෙලා නැහැ. මේ රූපේ ආස්වාදයෙන් තෙත් කරගන්න පුළුවන් කැලක් නම් මොකක්වත් ඉතුරු වෙලා නැහැ. එන්නේ එන්නේ බැහැරිලා ගින්, එන්නේ එන්නේ දුර්වල වෙලා ගින්, එන්නේ එන්නේ අනිත්‍ය වෙලා ගින් ආදීනව සහිත බවම දකිනවා. ආදීනම් සහිත බවම දකින මේ අනිච්චානුපස්සනාවට උපකාර කරන දෙයක් තමයි ආදීනවානුපස්සනාව කියන්නේ. ආදීනවානුවම බලනවා. ඒ අනිච්චානුපස්සනාවට හරියට උපකාර කරන ආදීනවානුපස්සනාව. ඒතර ආදීනවානුපස්සනාවෙන් තමයි පින්වත්නි ආලයාබිනිවේ සම්පජහති. ආලයාබිනිවේසේ මේ රූපේ ඇලිලා පාවිච්චි කරන එක ගැන අර්ථේ කඩාවැටෙන්නේ ආදීනවානුපස්සනාවේ. එතකොට අනිච්චානුපස්සනාවට ගොඩාක් උදව් කරන දෙයක්. ඉතුරු විදර්ශනා ක්‍රම ඔක්කොම උදව් කරනවා. අනිච්චානුපස්සනාවට ගොඩාක් උදව් කරන ආදීනවානුපස්සනාව. ඔයාලට ඔයාලගේ මේ දැන් තියෙන රූපයත් ඕගොල්ලන්ගේ අවුරුදු 50ක් නම් 50ක රූපේ දිහා බලනකොට ඔයාලට ආදීනවමයි ප්‍රකට වෙන්නේ. අනේ මේ රූපේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආදීනව සහිත බවක් පේන්න ගන්නවා. එතකොට ඔයාලට වෙන්නේ ආලයාබිනිවේ සම්පජහති. මේ රූපයට ඇලිලා මේ රූපය ප්‍රාර්ථනා කරගෙන මේ රූපය පිළිබඳ ඉතාම් වමනාවකින් පරිහරණය කරන ගතිය කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ බලන්නේ මේ දක්වා අවුරුදු 50 ඉනම් කොටස් පහකට බෙදා ගන්නවා 10 10 ඒවා පහක්. ඊට පස්සේ 10ෙන් 10ට වෙනස් වෙච්ච විදිය. 10ෙන් 10ට අනිත්‍ය වෙලා ගිය විදිය. 10ෙන් 10ට ආදීනව සහිත වෙච්ච විදිය. එයා බලන්න පටන් ගන්නවා. 10ෙන් 10ට අනිත්‍ය වෙවි ගිය විදිය. ඊ 20ෙදී 10ේ තිබ්බ රූපේ අනිත්‍ය වෙලා ගිය විදිය. 30ේදී 20 34 කාලේ තිබ්බ රූපේ අනිත්‍ය වෙලා ගිය විදිය. එම් බලනකොට අර මුල්ම රූපයත් දැන් තියෙන රූපයත් අතර කිසිම ආයුරකින් සමානකමක් නැති මට්ටමේ විශාල විපරිණාමයක් වෙනත් ස්වභාවයක් එයාට අඤ්‍යතා අන්‍ය වූ ස්වභාවයක් එයා තුළ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනින් තමයි අනිච්ච සංඥාව රූපය ඇසුරු කරගෙන ප්‍රබලව වැඩෙන්න පටන් ගන්න. ඊට පස්සේ තවත් මේක තවත් බෙද බෙද කොටස් වලට බලන්න පුළුවන්. නමුත් එහෙම බලනවට වඩා එයා රූපේ පොදුවේ අරගෙන එයා බලනවා මේ මොහොතේ අට ගන්නා වූ රූපය මේ මොහොතේම බිඳිල යනවා. මේ මොහොතේ හට ගන්නා වූ යම් රූපයක් වේද මේ මොහොතේ මේ රූපේ බිඳිල යනවා. එතකොට මේ මොහොතේ හට ගන්න රූපේ ඊළඟ මොහොතට යන්නේ නැහැ. ඊළඟ මොහොතට යන්නේ නැති නිසා අනිත්‍යයි කියලා බලනවා. මේ දැන් හට ගන්නා වූ රූපය මේ දැන් හට ගන්නා වූ රූපේ ඊළඟ මොහොතට යන්නේ නැහැ. එතකොට ඊළඟ මොහොතෙත් ඒ රූපේ වගේ පේන්නේයි. අර මේ ඊළඟ රූපේ ඊළඟ මොහොතෙත් දැන් බණ ඉවර වෙලා ආයෙත් කණ්ණාඩිය ළඟට ගියත් ඒ රූපේ වගේම පේන්නේයි. මේ බිඳිලා ආය හට ගන්නකොට ලෝකේ ධර්මයක් පවතිනවා. ඊට සමාන රූප තමයි උපදින්නේ. ඒකයි විශේෂම දේ. බිඳිලා ආය හට ගන්නකොට මේ රූපේ විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? රූප කලාප කලාප විදියට තිබිලා මේ රූප කලාප කලාප වශයෙන් බිඳි බිඳි යනකොට ආය අලුතෙන් අලුතෙන් හට ගන්න රූපේ පරණ රූප පරම්පරාවට කිට්ටු කිට්ටු රූප තමයි උපදින්නේ. ඒකයි මේ අනිත්‍යතාවේ ගොඩාක් ප්‍රකට නැත්. එහෙනම් එයාට තියෙන්න ඕන රූප කලාප වශයෙන් බිඳෙනකොට බිඳිලා හට ගන්න රූපය බිඳිච්ච රූපයම නෙමෙයි, බිඳිච්ච රූපයට කිට්ටු කිට්ටු රූප තමයි උපද්දවන්නේ. ඒකයි මේ රූපය බැලුවේ. එහෙනම් ඒක ඥාණයෙන් දකින්න ඕන එකක් මිසක් ඇහෙන් දකින්න ඕන එකක් නෙමෙයි. කවදාවත් ඇහැකට පින්වත් නෙමෙයි යථාර්ථයේ ගෝචර වෙන්නේ නැහැ. ඇහැකින් මේ යථාර්ථයේ උරගාන්න බෑ පින්වත්නි. ඇහෙන් මේ යථාර්ථයේ දැක ගන්න අඳුන ගන්න තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රූපය එකම රූපයක් නෙමෙයි. හැම මොහොතකම වර්තමාන රූපය හැම වෙලාවකම බිඳිලා අලුතෙන් හටගත්තු රූපයක් තියෙන්නේ. ඒ අලුතෙන් හටගත්තු රූපය කණ්ණාඩිය ළඟට ගියාම නෑ උදේ හිටියේ උදේ තිබ්බ රූපෙම වගේ පේන්නේ. මොකක් නිසාද? ඥාණයෙන් බැලුවාම තේරෙනවා ඒකන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, මුලින් තිබ්බ රූපයට සමාන රූප තමයි මේ රූපය ඇසුරු කරගෙන නැවත නැවත උපදින්නේ. නායාය උපදින රූප වෙනස් වෙනස් රූප. හැබැයි මේ ලෝක ධර්මයක් තියෙනවා කිට්ටු කිට්ටු. ඒ බිඳිච්ච රූපයට කිට්ටු කිට්ටු රූප කලාප තමයි උපදින්නේ. ඒ නිසයි මේ අනිත්‍යතාවය ඇස්මට්ටමේ පේන්නේ නැත්තේ කියලා එයා හොඳට මේ රූපය හැම මොහොතකම අනිත්‍ය වීම අරමුණු කරලා අනිත්‍ය වශයෙන් බලනවා. මෙන්න ඒ රූප, ඒ කියන්නේ මේ මොහොතේ හට ගන්නා වූ රූපේම අනිත්‍ය වී යන විදිය බලනවා. අනිත්‍ය වී යන විදියම බලනවා. මේ විදියට මේ මොහොතේ හට ගන්නා රූපේ ඊළඟ මොහොතට යන්නේ. ඒ මොහොතේම රූප කලාපෝසෙන් බිඳි බිඳි යන නිසා ඒක අනිත්‍යයි 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 කියලා ඒ රූපේ බලන මේ පියවර තුනම පාවිච්චි කරගෙන ඉස්සරහට එන්න ඕන. එතකොට අනිත්‍යයි කියලා බලනවා. ඊළඟ මොහොතේ උපදින රූපය මීට වඩා ආත්පසින්ම වෙනස් රූපයක්. හැබැයි විශේෂ දෙයක් තියෙනවා. බිඳුණු රූපයට සමාන රූප කලාප උපදින කමක් ළඟ උපදින පරම්පරා රූපය ඊට සමාන රූප උපද්දවන්නේ. හැබැයි පරම්පරා දිරීමක් ඇතුළේ එකයි අනිත්‍ය. පරම්පරා දිරීමක් තුළ පවතිනවා. මුල් රූපයට වඩා ඊළඟ රූපේ දුර්වලයි. ඒකයි මේ අනිත්‍යතාවය. දැන් හටගත්ත රූපේ පෙර ඊළඟ ඉස්සෙල්ලා මොහොතට වඩා හටගත්ත රූපයට වඩා දුර්වලයි කියලා පේන. ඔහොම බලලා ඔහොම බල ඉන්නකොට උන්ට අනිත්‍ය සංඥාව ප්‍රකට වෙනකොට දියුණු සිහිනුවණකින් එයා වාඩි වෙලා ඉන්න ඉරියව්ව දෙස එයාගෙම සිතින් බලනකොට එයාට එයාගෙම රූපේ නොපෙනෙන මට්ටමට අනිත්‍ය සංඥාව දියුණු වෙනවා. එයා වාඩි වෙච්ච ඉරියාව තුළ එයාගේ රූපය දෙස බලනකොට එයාට ඒ මොහොතේම තමන්ගේ මම කියලා ගත්ත රූපේ නොපෙනී යන මට්ටමට ඇස්තරලා බලනවා නෙමෙයි, පරියංකය තුලදිමයි එයා බලන්නේ. එහෙම බලනකොට එයාට එයාගේ රූපය නොපෙනී යන මට්ටමට. මේ දැන් අපේ තියෙනවානේ සමස්ත රූපයක්, සම්පූර්ණ රූපයක්. ඒකට අපි කියන්නේ අර ඝන සංඥාවක් තියෙනවනේ. මෙන්න මේ රූප ඝණය බිඳිලා රූප කලාප කලාප විදියට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ පේන මට්ටමට ඔය අනිත්‍යතාවය හුඟක් දියුණු කර ගන්න ඕන. ওই විදියට දියුණු කර ගන්න ඕන. එතකොට ඔන්න ඔය විදියට අනිත්‍ය වශයෙන් බලනකොට ඒ අනිත්‍ය වශයෙන් බලන්නේ සිතින් නිසා ඒ සිතත් අනිත්‍ය වශයෙන් යා බලන්න ඕන. අනේ මේ සිත දැන් මම මේ රූපය අනිත්‍යයි අනිත්‍යයි කියලා බැලුවේ සිතින්. හැබැයි මේ සිත තුලත් අනිත්‍යතාවයම නේද තියෙන්නේ කියලා සිත පොදුවේ අරගෙන සිතත් අනිත්‍ය වශයෙන් විමසා බලනවා. ගත අනිත්‍යයි කියලා බලනවා සිතින්, ඒ බලාපු සිත අනිත්‍යයි කියලා තව සිතකින් බලනවා. ඔන්න ඔය ටික යම් කෙනෙක් කළොත් එයාට අනිච්ච සංඥාවේ බොහෝ දුරට එන්න පුළුවන්. එනිසා ඔන්න ඔය විදියට ඔය පින්නතුල්ලා අනිච්ච සංඥා වඩන්ඩ ඔය පියවර තුන ගැන උනන්දුවෙන් කරන්ඩ. එහෙම කළොත් එයාට මේ මේ අනිච්ච සංඥාව පදනම් කරගෙන ජවන ප්‍රඥාවක් මෝරන්ඩ පටන් ගන්නවා. අන්නේ ප්‍රඥාවෙන් තමයි රූපේ ගැන අභිඤ්ඤත්ත භාවයක්, විශේෂ නුවණක් ඇති වෙන්නේ, පරිඤ්ඤත්ත භාවයක්. අනිත්‍යමයි දෙවියෙක් ඇවිල්ලා කිව්වත් එයා ඒක පිළිගන්නේ නැහැ. එළියේ ලෝකයේ කෙනෙක් කිව්වත් පිළිගන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ බණ ටික අහලා එළියට ගියාම ආයෙත් නිත්‍ය ස්වභාවයෙන් රූපේ වැටෙනවා. ඒක වෙන්නේ නැහැ ආයෙ. පරිඤ්ඤත්ත පූර්ණ අවබෝධයක් අනිත්‍යතාවය ගැන දැනෙන්න පටන් ගන්නවා. එතකොට අනිත්‍යතාවේ පදනම් කරගෙන නිත්‍ය සංඥාව යා තුල කඩාගෙන වැටෙනවා පහානත්ත භාවයේ. කඩාගෙන වැටෙන්නේ නිත්‍ය සංඥාව. මෙන්න මේ විදියට යම් ශ්‍රාවකෙක් විමසා ගත්තොත් එයා නොබෝ කාලෙකින් සත්‍ය අවබෝධය කරා යන්න පටන් ගන්නවා. ඒ බඳු සත්‍ය අවබෝධය කරා යෑමට මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. පින්වත්නි, අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ නොම්බර 9B12L ජාතික නිවාස යෝජනා ක්‍රමය රද්දොළුගම ලිපිණේ පදිංචි තරීන්ද්‍ර අවිස්කර අනවක, ෂෙනුකා අචින් රණවක කියන පින්වත් මහත්තුරු ඇතුළු ඒ පින්නතුන්. ඒ පින්නතුන්ට අපි මේ දේශනාමී කුසල් අනුමෝදනා කරනවා. භවගාමී ජීවිතයේ සුවපත් වීම පිණිස මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සපත් ඥාතීන් වන ලොකුමැණිකේ කප්පාගොඩ, සිරිල් ජයරත්න, MP රූපසිංහ, සියාතුහාමි මැඳගොඩ, සිරිසේන රණවක, බන්දුල රත්නායක, සීතා රත්නායක, සංජය ක්‍රිෂාන්ති, සල්ගාදු කියන මහත්ම මහත්මීන් ප්‍රදාන මියගිය සියලු ඥාතීන්ට මේ උතුම් කුසල් අනුමෝදන් වේවා. මියගිය සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පෙබරවාරි මාසේ 24 වන දින ජන්මදිනයේ දෙන ෂෙනුක රණවක පුතාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මාර්තු මාසේ 9 දින ජන්මදිනයේ දෙන අවිෂ්කරණවක පුතාටද නිදුක් නිරෝගී සුව චිරජීවනි දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ පින්වත් දරුවන් බොහොම සත්පුරුෂයි. මේ මෑණියන් ඒ දරුව වෙනුවෙන් හරියට පින් කරනවා, කුසල් කරනවා, ඒ දරුවන්ට ආශිර්වාද කරනවා. ඒක බොහොම සත්පුරුෂ දෙයක් මේ මවගේ. ඒ නිසා ඒ පින්වත් දරුවන්ටද අපි තා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. එවෙනුවෙන්ද මේ පින්වත් මෑණියන්ට ඇතුළු දරුවන්ට සත්පුරුෂ හැමෝටම අපි ආශිර්වාද කරනවා. අවිෂ්කරණවක මහත්මාගේ පවුලේ සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට, මෑණියන් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ ධර්ම දානමේ කුසලානි සංස ධර්මයන් ධර්මාශ්‍රවණය සඳහා මේ වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේටත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ සියලු දෙනාටම මේ ධර්ම දානමේ කුසල් බලවත් වෙලා මේ බුද්ධ ශාසනයේදීම උතුම් නිවන් පිණිස මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන්, සක්දිවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
ද්වේෂක්ඛයෝ නිබ්බානං.